ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්.
ඔක්තෝබර් මාසයේ අන්තර්ජාතික පාසල් පුස්තකාල මාසය ලෙස සැලකෙනවා. ඉතින් පාසල් පුස්තකාල හරහා දරුවන්ගේ කියවීමට ඇති උනන්දුව වර්ධනය කිරීමට සිදු කෙරෙන කාර්යභාරය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්න මේ හොඳම කාලය කියලා SBS සිංහල සේවයේ අපි හිතුවා. ඉතින් අද දවසේ මේ විශේෂ සාකච්ඡාවට අපත් සමග සම්බන්ධ වෙනවා ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පුද්ගලික පාසලක පුස්තකාලාධිපතිනියක් ලෙස සේවය කරන හෙල්මලි ගුණතිලක. ඉතින් අයබෝන් කියලා පිළිගන්නවා හෙල්මලි ඔබව අද දවසේ අපේ මේ සාකච්ඡාවට.
අයබෝන් දිනේෂ්.
හොඳයි හෙල්මලි. ඉතින් ළමුන් තුළ කියවීමේ පුරුදු දිරිගැන්වීම සඳහා ගුරුවරුන් සහ පාසල් පුස්තකාල හරහා ඉටු කරන කාර්යභාරය පිළිබඳව ඔබේ අදහස් අපි මුලින්ම දැනගන්න කැමතියි.
ඔව්, ඔස්ට්‍රේලියාවේ පාසල් පුස්තකාලවලට ඇත්තටම විශේෂ වටිනාකමක් තියෙනවා. මොකද ප්‍රාථමික පන්තිවල ඉඳන්ම ළමයින්ට පුස්තකාලය බොහොම හුරුපුරුදු තැනක්. ළමයින්ගේ කියවීමේ ආශාව වැඩි වෙන විදිහට, පුංචිම කාලේ ඉඳන් වැඩි වෙන විදිහට ගුරුවරුත් පුස්තකාල කාර්ය මණ්ඩලියත් සෑහෙන මහන්සි වෙනවා. මේ වෙනුවෙන් ඇත්තටම පාසල්වල විවිධ වැඩසටහන් තියෙනවා. පුස්තකාලත් එක්ක සම්බන්ධ වෙමින් පන්ති කාමර ඔස්සේ මේවා ක්‍රියාත්මක වෙනවා. උදාහරණයක් හැටියට පුංචිම පන්තිවලදී හැම දරුවෙකුටම ගෙදර ගෙනියන්න පොතක් දෙනවා හැමදාම. එතකොට ඒගොල්ලෝ ගෙදර අරන් ගිහිල්ලා ඒක දෙමව්පියොත් එක්ක කියවලා ආපහු ගේන්න ඕනේ. මේක දරුවාගේ කියවීමේ මට්ටමට ගැලපෙන්න පුස්තකාලයත් පන්ති භාර ගුරුවරයත් එකතු වෙලා කරන වැඩක්. ඊට අමතරව හැම ස්කෝලෙකම වගේ වික්ටෝරියා ප්‍රාන්තයේ අගෝස්තු මාසයේ තියෙනවා බුක් වීක් කියලා පොඩි ඒක සෙලිබ්‍රේෂන් එකක් කරනවා. මේකෙදි ඇත්තටම පාසල් පුස්තකාල තමයි මේක මේ පාසල්වල මේක මුල් වෙලා සංවිධානය කරන්නේ. ඒගොල්ලෝ මේ සතිය ඇතුළත විවිධ කතෘවරු ගෙන්නනවා ස්කෝලෙට, සාහිත්‍යමය වැඩමුළු පවත්වනවා, ඒ වගේම දරුවන්ට කැම්පොතක කැමති චරිතයක් විදිහට හැරසිලා එන්න අවස්ථාව දෙනවා. මේවා හරහා පොත් ගැන සාහිත්‍ය ගැන දරුවෝ ඇතුළේ දරුවන්ගේ හිත්වල ලොකු උද්‍යෝගයක් ඇති කරනවා පාසල් පුස්තකාලවලින්. ඒ වගේම දැන් මම ඒ කතා කරේ ප්‍රාථමික පාසල් ගැන. ඒ විදිහටම ද්විතීයික පාසල්වලත් පුස්තකාලවලට විශාල කාර්යභාරයක් තියෙනවා. ද්විතීයික පාසල්වල පන්ති පිටින් අරන් එනවා පුස්තකාලයට ඒගොල්ලන්ගේ පැවරුම් වලට තොරතුරු හොයන්න, ඒ වගේම අපි කියන ලෙෂර් රීඩින් කියලා විනෝදය සඳහා කියවීමට ඒ වගේ දේවල් වලට අරන් එනවා. තව මම දැකලා තියෙනවා සමහර පාසල්වල ද්විතීයික පන්තිවල ළමයින්ට පුස්තකාලයෙන් තෝරගත්තු පොතක්කින් කණ්ඩායම් බෙදලා නාට්‍යයක් හදලා නාට්‍ය තරඟ තියෙනවා. එතකොට ඒකටත් පුස්තකාලය සම්බන්ධයි. මේ වගේ විවිධ ක්‍රමවලින් ඔස්ට්‍රේලියාවේ පාසල්වල පුස්තකාල දරුවන්ගේ කියවීමට සහ සාහිත්‍ය රුචිකත්වයට ලොකු දායකත්වයක් ලබා දෙනවා.
හොඳයි හෙල්මලි. ඉතින් වර්තමානයේ මේ ඩිජිටල් තාක්ෂණයේ දියුණුවත් එක්ක ඩිජිටල් තාක්ෂණයේ දරුවන්ගේ කියවීමේ පුරුද්දට බලපාලා තියෙන්නේ කොහොමද කියලත් අපි දැනගන්න කැමතියි.
ඔව් දිනේෂ්, මේක හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම අද ලෝකයේ ඩිජිටල් තාක්ෂණයෙන් බැහැර වෙලා අපිට ජීවත් වෙන්න බැහැ. ඒ වගේම දැන් ඉන්න ළමා පරපුර මේ තාක්ෂණයත් එක්කම හැදී වැඩිච්ච අය. ඉතින් ඒ වගේම දැන් පොත් එක්ක තරඟ කරන්න ඕන තරම් ඩිජිටල් උපකරණ තාක්ෂණය තියෙන එකත් රහසක් නෙමෙයි. මේක දරුවන්ගේ කියවීමේ පුරුද්දට තර්ජනයක් වෙනවද නැද්ද කියන එක ඇත්තටම දෙමව්පියන්ගේ අතේ තමයි තියෙන්නේ. මොකද ඩිජිටල් කියන්නේ පොත්වලට විරුද්ධ දෙයක් හැටියටම සලකන්න ඕනේ නැහැ. මොකද පොතක් කියවීම කියන කාර්ය කඩදාසි පොතකින්ම විය යුතු නැහැ කියලයි මම නම් විශ්වාස කරන්නේ. ඒක අපිට ඩිජිටල් ඊ-බුක්ස් තියෙනවා, ඒ වගේම වෙබ්සයිට් වලින් කියවන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවා කියවන්න. සමහර වෙලාවට ඩිජිටල් තාක්ෂණය හරහා කියවීමේ වාසි තියෙන්නත් පුළුවන්. මොකද කියවීමේ දුෂ්කරතා දුර්වලතා තියෙන අයට Kindle වගේ ප්ලැට්ෆෝම් හරහා අපිට විශේෂ සේවාවන් ලබා ගන්න පුළුවන් කියවීමේදී. ඒ වගේම පොත් විශාල ප්‍රමාණයක් ගබඩා කරන්න පුළුවන් ඒ වගේ පොඩි උපාංගයක. ඒ හින්දා ඩිජිටල් තාක්ෂණය කියවීමට එරෙහිව වෙන දෙයක් කියලාම අපි කියන්න ඕනේ. හැබැයි ඒවා පාවිච්චි දැන් අපි ළමයෙකුට ගෙදර තියෙන iPad එකක් හරි ටැබ් එකක් හරි දෙන්නේ ගේම්ස් ගහන්න හරි වීඩියෝස් බලන්න හරි විතරක් නම් අන්න ඩිජිටල් තාක්ෂණය එයාගේ පොත් කියවීමට බාධාවක් වෙන්න පුළුවන්. ඉතින් මෙහෙම ගැටලු එන්න පුළුවන්. ඒ වගේම සමහර දැන් අපි දැකලා තියෙනවා දෙමව්පියෝ ස්ක්‍රීන් ටයිම් සීමා කරනවා ළමයින්ගේ. ඒ වගේ වෙලාවට කඩදාසි පොතක් අරන් කියවීම ස්ක්‍රීන් එකකින් බැහැර වෙලා යවන දෙයකට හිත යොමු කිරීම හොඳ පුරුද්දක් සමහරලාට. මම රැකියාව කරන පාසලෙත් ඕන තරම් තියෙනවා e-resources, e-books, e-databases, e-newspapers හැමදේම තියෙනවා. එහෙමයි කියලා ඒ පාසලේ දැරියෝ ඒවටම විතරක් ඇබ්බැහි වෙලා නැහැ. අපිට විශාල පොත් එකතුවක් තියෙනවා. මේ දැරියෝ අරවට හා සමාන්තරවම කඩදාසි පොත්, ඒ කියන්නේ අපේ ෆිසිකල් බුක්ස් උත් පාවිච්චි කරනවා. ඉතින් ඒකෙන් මම නම් දකින්නේ අලුත් පරම්පරාව එහෙම තනිකරම ඩිජිටල් තාක්ෂණයටම ඇබ්බැහි වෙච්ච අය නෙමෙයි කියලා. ඒගොල්ලනුත් ඒ පොතක් කඩදාසි පොතක් පෙරලලා අපි ලබන සතුටම ඒගොල්ලොත් ලබනවා. මොකද නිවාඩු දෙන දවස්වලට එහෙම ළමයි පොත් මලු පිටින් අරන් යන්නේ පුස්තකාලේ. ඒ හින්දා ඒක අනිවාර්යයෙන්ම ඩිජිටල් තාක්ෂණයත් එක්ක ළමයින්ගේ කියවීම බැහැර වෙනවා කියන එක අපිට එහෙම අනිවාර්යයෙන්ම එහෙම කියන්න බෑ. ඒක දෙමව්පියන්ගේ අතේ පුරුදු පුහුණු කිරීම තුළින් සිද්ධ වෙන දෙයක් හැටියට තමයි මම නම් විශ්වාස කරන්නේ.
හොඳ හෙල්මලි, ඉතින් පුස්තකාලවලට ඩිජිටල් තාක්ෂණයේ හේතුව නැති වී ඇති මෙම වෙනසට අනුගත වෙන්න පුළුවන් කොහොමද කියලත් අපි ඔබෙන් දැනගන්න කැමතියි.
මම නම් විශ්වාස කරනවා පුස්තකාල ඩිජිටල් තාක්ෂණයත් එක්ක සටන් කරනව වෙනුවට ඒකත් එක්ක අත්දැල් බඳ ගැනීමෙන් විශාල මෙහෙවරක් කරන්න පුළුවන් කියලා. මොකද ඇත්තටම තාක්ෂණය නිසා විශ්වයකම තොරතුරු අපිට එක මොහොතින් අපේ ඇඟිලි තුඩු වලට ගන්න පුළුවන්. ඉතින් අපි පුස්තකාලවලදී ඇත්තටම දරුවන්ට කියලා දෙන්න ඕනේ එහෙම ලැබෙන තොරතුරු අතරින් හරියටම ගැලපෙන විස්තරය මොකද්ද, හොඳම තොරතුරු මොකද්ද කියන එක තෝරන විදිහ, ඒ තොරතුරු අතුරෙන් අපිට පැවරුමකට අවශ්‍ය තොරතුරු තෝරා බේරා ගන්න කොහොමද, ඒ වගේ දේවල් තමයි ඇත්තටම පුස්තකාලයකින් කළ යුත්තේ. ඉතින් ඒ වගේම දැන් ඉස්සර වගේ පුස්තකාල කියන්නේ දැන් නිශ්ශබ්ද කලාප නෙමෙයි. පබ්ලික් ලයිබ්‍රරිස් වල වුණත් අපිට දකින්න පුළුවන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. පාසල් පුස්තකාලත් ඒ වගේම තමයි. පාසල් පුස්තකාලවලදී විවේක කාලවලදී සමහරවිට අපිට දකින්න පුළුවන් දරු දැරියෝ වීඩියෝ ගේම්ස් ගහනවා. ඒගොල්ලන්ගේ විවේකයේ ගත කරන විදිය. සමහර පුස්තකාලවල මේකර් ස්පේසස් තියෙනවා, 3D ප්‍රින්ටින් තියෙනවා, ඊළඟට සවුන්ඩ් මික්සිං ස්ටුඩියෝස් තියෙනවා. සමහර වෙලාවට අපි දකිනවා දරුවෝ තමන්ගේ විෂය තමන්ගේ මොනවා හරි පැවරුමකට අදාළ වීඩියෝස් හොයලා ඒවා බලනවා. ඉතින් ඒ හින්දා දැන් අර ඉස්සර වගේ නිහඬව නිශ්ශබ්දව ගත කරන්න ඕනේ, පොතක්ම කියවන්න ඕනේ එහෙම කියලා නැහැ පුස්තකාල. ඒකම කියන්න ඕනේ දැන් මම වැඩ කරන්නේ පෞද්ගලික පාසලක. ඒ වගේ බොහෝ පාසල්වල වසරකට ඩොලර් ලක්ෂයක් විතර අපිට තියෙනවා අපේ මූල්‍ය ප්‍රතිපාදන, අලුත්ම තාක්ෂණය අලුත්ම සම්පත් ලබා ගන්න කිසි විටක මැලි වෙන්නේ නැහැ ඒ පාලනාධිකාරිය පුස්තකාලය වෙනුවෙන්. ඒ කියන්නේ හැමතිස්සෙම අලුත් වෙන, හැමතිස්සෙම අලුත් සම්පත් පිරිච්ච තැනක් තමයි පාසල් පුස්තකාල. මට හිතෙනවා පුස්තකාල ඩිජිටල් තාක්ෂණයක් පාවිච්චි කරමින් මේ සියලුම අවශ්‍යතා සම්පූර්ණ කරමින් විශාල මෙහෙවරක් කරන්න ඒගොල්ලන්ට හැකියාව තියෙනවා කියලා අලුත් පරම්පරාවට.
හොඳයි, ඉතින් අවසාන වශයෙන් පොත් කියවීමට මැලිකමක් දක්වන දරුවන් පොත් කියවීම සඳහා යොමු කිරීමට පාසල් ගුරුවරුන්ට සහ දෙමාපියන්ට අනුගමනය කළ හැකි උපාය මාර්ග මොනවද කියලත් අපි අපේ අසන්නන්ව දැනුවත් කරලා ඉමු.
ඔව්, පුංචිම කාලේ ඒ කියන්නේ ළදරු වයසේ ඉඳන්ම දරුවන්ගේ ජීවිතවලට පොතපත එකතු කරන්න පුළුවන් නම් දෙමාපියන්ට දරුවන්ට දෙන්න පුළුවන් ලොකුම දායාදයක් තමයි ඒක. හැබැයි යම් විදිහකින් ඒ පුංචිම කාලේ එක කරන්න මග ඇරුණොතින් පස්සේ කාලෙක දරුවෝ පොතපත කියවන්න මැලි වෙනවා. ඉතින් එතකොට ඇත්තටම ඇහැට පේනවට වැඩිය වැඩි හානියක් මෙතෙන්දි සිද්ධ වෙනවා. මොකද දරුවන්ට ලිවීමේදී ඌමනා වෙන වචනමාලාව ගොඩ නැගෙන්න පොත් කියවන්නම වෙනවා. නැත්නම් හැම විෂයකදීම එක මට්ටමකින් එහාට එයාලට සාරවත් පිළිතුරු දෙන්න බැරි වෙනවා. ඉතින් හැම විෂයකදීම ලියන්න වෙනවනේ. ලියන්න වෙද්දී ඒගොල්ලන්ට ලියා ගන්න වචනමාලාව නැතිවීම තමයි පොත් කියවීම පුරුද්ද නැතිවීමෙන් වෙන්නේ. ඔස්ට්‍රේලියාවේ නම් ගුරුවරු පන්ති කාමරවල සෑහෙන මහන්සි වෙනවා මේ පොත් කියවීමේ පුරුද්ද ගොඩ නගන්න. ඒ කියන්නේ දරුවන්ගේ කියවීම මට්ටම් 90 පොත් ලබා දීමෙන්, ඒ වගේම කියවීමට උදව් ඕනේ අයට අමතර සමහර පන්ති වලට ඉන්නවා අමතර උදව් කරන අය එනවා. ඒගොල්ලෝ උදව් කරනවා ළමයින්ගේ කියවීම මට්ටම් ගොඩ නගා ගන්න. ඒ වගේ විශාල මෙහෙවරක් වෙනවා ගුරුවරුන්ගේ පැත්තෙන්. ඒ වගේම හැබැයි තේ මෙහෙවරෙන් වැඩක් නැහැ දැන් ගෙදරිනුත් ඒ වගේම රුකුලක් ලැබෙන්නේ නැත්තම්. ඉතින් දෙමව්පියන්ට ඇත්තටම කරන්න පුළුවන් තමන්ගේ දරුවන්ගේ කියවීමේ මට්ටම් මදි කියලා හිතනවා නම්, මෙයා කියවන්න කම්මැලි කියලා හිතනවා නම් දෙමව්පියන්ට කරන්න පුළුවන් ලේසිම දෙයක් තමයි දරුවන්ව පුස්තකාලයට අරන් ගිහිල්ලා දරුවන්ට තෝරන්න දෙන්න පොත්. අපිට ඕන පොත් ඒගොල්ලන්ට කියවන්න දෙන්න ගියාම තමයි ඒගොල්ලෝ කියවන්න කම්මැලි වෙන්නේ. එහෙම නෙමෙයි, ඒගොල්ලන්ට කියවන්න දෙන්න. සමහර මම දැකලා තියෙනවා පිරිමි ළමයි කැමති නන් ෆික්ෂන්, ඒ කියන්නේ කතන්දර නෙමෙයි ඇත්ත තොරතුරු තියෙන පොත්වලට ඒව තෝරගන්න දෙන්න. ඊළඟට සමහරු ළමයි කැමති කාර් තියෙන මැගසින් බලන්න. මොනවා හරි කමන්නේ දරුවන්ගේ කියවීමට ඒගොල්ලන්ගේ නැඹුරු කම් තියෙන පැතිවලට තෝරගන්න දෙන්න. ඒ එක්කම තත් පුළුවන් නම් පුංචි කතා පොතකුත් ඒ ගොඩට එකතු කරන්න. ඊට පස්සේ ගෙදරදී හැමෝම එකතු වෙලා පොත් කියවන වෙලාවක්, පොඩක් නිශ්ශබ්ද වෙලාවක් හදාගන්න. ඒ වෙලාවට පුළුවන් නම් දෙමව්පියනුත් එකතු වෙලා ළමයි එක පොතක් කියවන්න. මෙහෙම පොත විතර සමහරලාට අපි දකිනවා මෙහෙම අරන් ආවට ළමයි උඩින් පල්ලෙන් කියවනවා, මුල පිටුවයි අග පිටුවයි කියවනවා. එහෙම නෙමෙයි. ඒ පොත කියෙව්වට පස්සේ දරුවත් එක්ක ඒක ගැන පොඩ්ඩක් කතා කරන්න. ඒ කතාවේ මොකද වුනේ? ඒ චරිතය කොහොමද ඒක විකාශය වුනේ? ඒ පොතේ අවසානයේ වෙනස් විදිහකට වෙන්න තිබුණාද වගේ දරුවගේ පරිකල්පනයත් දියුණු වෙන විදිහේ පොඩි කතා බහක් ගොඩ නගා ගන්න. මේක එක දවසින් අපිට ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න බෑ. ටික දවසක් මෙහෙම කරද්දී මේවයි වටිනාකමක් ළමයට තේරෙන්න පටන් ගන්නවා. පොත් වලින් ලැබෙන රසවත් ලෝකයට ඒගොල්ලෝ ආස වෙන්න පටන් ගන්නවා. ඒ හින්දා එහෙම පොඩි පොඩි පියවර වලින් මේ වගේ දේවල් කළොතින් ගෙදරක වැඩිමල් දරුවොත් පොත් කියවනවා දැක්කම බාල දරුවොත් පොත් කියවන්න ආස වෙනවා. එහෙම ක්‍රමක්‍රමයෙන් කරන්න පුළුවන් දෙයක් තමයි දෙමව්පියන්ට දරුවන්ගේ පොත් කියවීමේ ආසාව වැඩි කරවන එක.
හොඳයි. ඉතින් ඔක්තෝබර් මාසයට යෙදී තිබෙන අන්තර්ජාතික පාසල් පුස්තකාල මාසය වෙනුවෙන් පාසල් දරුවන්ගේ කියවීමට ඇති රුචිකත්වය වර්ධනය කිරීමට පාසල් පුස්තකාල හරහා සිදු කෙරෙන සේවාව සම්බන්ධයෙන් තොරතුරු රැසක් ඔබ වෙතගෙන එන්න SBS සිංහල සේවයේ අපි කටයුතු කළා. ඉතින් මේ සඳහා අද දවසේ අපත් සමග සම්බන්ධ වුණේ ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පුද්ගලික පාසලක පුස්තකාලාධිපතිනියක් ලෙස කටයුතු කරන හෙල්මලි ගුණතිලක. ඉතින් අද දවසේ සාකච්ඡාවට අපත් සමග එකතුණු අයට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමින් අද දවසේ සාකච්ඡාවෙන් අපි සමුගන්නවා.
ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්.